SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
සුපුරුදු ලෙසින් අපි එහෙමනම් ලෝවටා විශේෂාංගය දැන් ආරම්භ කරමු. දැන් පසුගිය කාලයේ පුරාම ගුවන් යාන අනතුරු පිළිබඳව කතා බහ කරමින් සිටි ලෝකයාට තවත් එක්තරා විමිතිය දනවන ගුවන් යාන හා සම්බන්ධ සිදුවීමක් පිළිබඳව වාර්තා වුණා මේ ගෙවිලා ගිය සතියේ. ඔබට මතක ඇති මොහමඩ් මුස්තෆා කියන පුද්ගලයා, එයා ඊජිප්තු කියන ඊජිප්තුවට අයත් ගුවන් යානයක් පහරගෙන ඒක සයිප්‍රසේ දක්වා රැගෙන ගියා. මේ සිදුවීම මුලින් ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට වාර්තා වුණත් ඊට සුළු මොහොතකට පස්සේ වාර්තා වුණා මේක මේ ප්‍රේමය හා සම්බන්ධ වුණු, ආදරය හා සම්බන්ධ වුණු සිදුවීමක් කියලා. මේක මේ ලෝකයාගේ විශේෂිත අවධානයට ලක්ුණු සිදුවීමක් බවට පත් වුණා. අපි මේ ලෝකයාගේම සමස්ත අවධානය පැහැරගත්ත මේ කතාවෙන් අද ආරම්භ කරමු ලෝවටා විශේෂාංගේ. AFP මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින්. අමල්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
දැන් මේ මුස්තෆා, එයා ඊජිප්ත් ගුවන් යානයේ පැහැර ගැනීම සිදුවීම පසුපස තියෙන මේ කතාන්තරය අපි මුලින්ම සැකහැර දැනගනිමු. අමල්,
ඇත්තටම මේ පුද්ගලයා ඔහුගේ බිරිඳගෙන් වෙන්වලා බිරිඳ සයිප්‍රසේ ජීවත් වෙනවයි කියලා වාර්තා වෙලා තියෙන්නේ. ඒ බිරිඳට ලිපියක් යවා ගන්නට අවශ්‍යතාවය තිබිලා ඒ ඇයට ලිපියක් යවන්න ක්‍රමයක් තිබුණ නැති නිසා මේ ගුවන් යානය පැහැරගෙන ඒ අවධානය යොමු කරගෙන ඇයට ඒ තමන්ට අවශ්‍ය වෙච්ච ලියුම ලබා දෙන්නට උත්සාහ කළා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ වෙනකොට ඔහු සම්බන්ධයෙන් ඔහුගේ මානසික තත්ත්වය ඇගීමත් ඒ වගේම ඔහුට විරුද්ධව ගන්න නීතිමය කටයුතු පිළිබඳවත් සයිප්‍රස් බලධාරීන්ගේ අවධානය යොමු වෙලා තිනවා. ඊට අමතරව ඊජිප්තුව මේ වෙනකොට ඉල්ලීමක් කළා තියෙනවා ඔහුව ඊජිප්තුවට ලබා දෙන්නට කියලා. ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කිරීම සම්බන්ධයෙන් කයිරෝ වලදී ඒක කරන්න ඊජිප්තු බලධාරීන් මේ වෙනකොට ඒ නීත්‍යානුකූලව අපි කියන මේ එක්ස්ට්‍රඩයිට් කරන්න ඔහුව ඊජිප්තුවට ආපහු පටවා යවන්නට මූලික නීතිමය පියවර දැන් ආරම්භ වෙලා තියෙනවා.
දැන් අමල්, බොහෝ දෙනෙකුට ඇති වුණු කුතුහලයක් තමයි මේ ලිපියක් යවා ගන්න වගේ සුළු දෙයකට මේ වගේ විශාල භයානක දෙයක් කරනවාද කියලා. මොකද ඔහු මේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය බිය ගන්නවලා තිබුණේ තමන් මේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් පැලඳගෙන ඉන්නවා කියලා. ඉන් අනතුරුව ඔහු මේ සයිප්‍රසේ දක්වා බලහත්කාරයෙන් මේ ගුවන් යානය රැගෙන ගියා. ඊට පස්සේ එහිදී එක්තරා පිරිසක් නිදහස් කළා, අනෙකුත් පිරිස යානය රඳවා ගත්තා. මේ වගේ මේ කවි කවුරුත් බියට පත් කරපු ආකාරයෙන් තමයි ඔහු හැසිරුනේ. දැන් මේ ඇත්තටම මොකක්ද මේ මෙතනදි වෙලා තියෙන, මේ තමන්ගේ කලින් හිටපු බිරිඳ මේ ආකාරයෙන් සම්බන්ධ කරගැනීමේ නොහැකියාවක් තියෙන ඔහු එක්ක දේශපාලනික සිරකරුවෙක් බවට පත් වුණු පුද්ගලෙක්ද, සංනිවේදනය කිරීමේ යම් කිසි අපහසුතාවයක් තියෙනවද, මොකක්ද මේ සුළුමුළු විදිහට වාර්තාවන්නේ?
දිනක්ෂි, ඔහු සම්බන්ධයෙන් ඔහුට දඬු නීති සංග්‍රහය යටතේ මොනවද වැරදි කරලා ඒවට අච්චු වෙච්ච පුද්ගලෙක් හැටියට සඳහන් වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව ඊජිප්තු බලධාරීන්ට ඔහු ගැන වාර්තාවක් කලින් ලැබිලා තිබුණේ නැහැ. නමුත් මෙතන ඇත්තටම ප්‍රධාන වශයෙන් මතුවෙන්නේ කොහොමද මෙවැනි පුද්ගලයෙක් මේ වගේ දෙයක් කරපුවාම ගුවන් කාර්ය මණ්ඩලය මොකද ඇයි ඔවුන් විශ්වාස කරේ මොහු සතුව ඇත්තටම පුපුරනදරවේ තියෙනවයි කියලා. මොකද ඊජිප්තුව මීට කලින් විශේෂයෙන්ම රුසියන් ගුවන් යානයක් බෝම්බයක් අටවලා ඒ විනාශ වුණාට පස්සේ ඊජිප්තුව තුළ ගුවන් තොටුපළවල් වල ආරක්ෂාව දැඩි කරලා තිබුණා. එතකොට එවැනි වටපිටාවක් තුළ කිසිවන්ම පුද්ගලයෙකුට පුපුරන ද්‍රව්‍ය අරගෙන ගුවන් යානයකට ගොඩවෙනවයි කියන එක හිතන්නට බැරි දෙයක්. නමුත් මෙතන මේ අවස්ථාවේදී ගුවන් කාර්ය මණ්ඩල විශේෂයෙන්ම ගුවන් නියමුවන් හිතුවා මේ පුද්ගලයා කියන්නේ ඇත්තයි කියලා. ඉතින් ඒ කියන්නේ ඊජිප්තුව තුළ තියෙන ගුවන් යාන සම්බන්ධයෙන් ඒ ගත්තා වූ ආරක්ෂක පියවර සම්බන්ධයෙන් ගුවන් සේවකයන්ටත් ඒ විශ්වාසයක් නැතයි කියන කාරණා මතුවෙලා තියෙනවා. ඉතින් ඒ තුළින් අද මේ වෙනකොට මුළු ලෝකයේම ගුවන් තොටුපළවල් වල ආරක්ෂාව නැවත සමාලෝචනයකට ලක් වෙලා තියෙනවා.
ඔව්, අමල්, ඔබ කිව් ආකාරයට අපිට මතකයි මීට කලිනුත් මේ විශේෂාංගය හරහා අපි දිගින් දිගටම සාකච්ඡා කළා ඊජිප්තුවේ සයිනායි අරදත් වීපේ සිට රුසියාව බලාපිටත් වුණු ගුවන් යානයකට ICC සංවිධානය විසින් එල්ල කරපු ප්‍රහාරයට සම්පූර්ණයෙන් වග කියන්නට ඕනේ ගුවන් යානයේ ගමන් මල්ලක සවි කරලා තිබුණු බෝම්බයක් කියලා. ඔබට ඒ සිදුවීමත් මතක් වෙන්නට ඇති මේ කතා බහ කරගෙන යන අතරතුරේදී. අමල්, දැන් මේ සිදුවීම පිළිබඳව කල්පනා කරද්දී මගේ මතකයේ දිවේ යනවා 1982 වසරේ ශ්‍රී ලාංකීය ජාතික සේපාල ඒකනායක මහතාත් මෙවැනි වූ ක්‍රියාමාර්ග කරගත්ත තමන්ගේ ඉතාලි ජාතික බිරිඳ වැලීම යාම සඳහා ගුවන් යානයක් පැහැරගනු ලැබුවා. මේ සිදුවීම් දෙකත් බොහෝ දුරට සමානයි. මේ මුස්තෆා කරපු වැඩත් සේපාල කරපු වැඩෙත් දෙකම එක සමාන සිදුවීම් විදිහට තමයි ලෝකයා විග්‍රහ කරන්නේ. මම කැමතියි අර සේපාල ඒකනායක මහතා කරපු සිදුවීමත් ටිකක් පැහැදිලි කරගන්න මේ අවස්ථාවේදී.
ඔව් දිලුෂි, ඇත්තටම 82 ජූනි මාසයේ සේපාල ඒකනායක ඇලිටාලියා ගුවන් යානයක් පැහැරගත්තෙත් මේ වගේම ක්‍රමයකට. ඇත්තටම ඉතාම ප්‍රාථමික ක්‍රම උපයෝගී කරගෙන තමයි ඔහුත් මේ 747 වර්ගයේ බෝයිං ජම්බෝ ජෙට් යානය පැහැරගත්තේ. ඒ අවස්ථාවේදීත් සේපාල ඒකනායකට අවශ්‍ය වෙලා තිබුණේ ඔහුගේ බිරිඳ සහ ඔහුගේ දරුවා බලන්න යන්න, ඇතරම ඔහුට වීසා බලපත්‍රයක් අවශ්‍ය වෙලා කියලා තමයි ඒ අවස්ථාවේදී ගුවන් යානේ පැහැරගත්තේ. ඒකම ඔහු $3,00,000 ඉල්ලුවා. ඒකත් ඔහුට ලබා දුන්න අවසානයේදී බැංකොක් නුවරදී. මේ අපි සිද්ධීන් දෙක බලපුවාම අවුරුදු 34කට පස්සේ ඊජිප්තුවේ වෙන මේ ගුවන් පැහැර ගැනීමත්, ඒ වගේම ශ්‍රී ලාංකික සේපාල ඒකනායක කරපු දේත් ඇතරම හුඟක් සමානකම් තියෙනවා කියලා කියන්නට පුළුවන්. තවදුරටත් අනිත් පැත්තට පේන කාරණාව තමයි මෙතරම් දෙයක් මීට කලින් සිද්ධ වෙලත් යම් කිසි විදියකට ඒ ගුවන් සේවා නිලධාරීන් මේවායින් පාඩමක් ඉගෙන ගත්තේ නැtei කියන කාරණාව.
ඔව් අමල්, දැන් අපි මෙතනදී බැලුවොත් එහෙම සේපාල ඒකනායක මහතා ගුවන් යානයක් පැහැර ගත්තට ශ්‍රී ලංකාවේ එවකට පැවති නීති අනුව ගුවන් යානයක් පැහැර ගැනීමට අදාළව යම් කිසි කෙනෙකුට නීතිමය වශයෙන් චූදිතයක බවට පත් කිරීමේ නීති ප්‍රතිපාදන සකස් වෙලා තිබුණේ නැහැ. නමුත් වෙනත් ආකාරයකට හෝ ඔහු කොටු කරගන්නට එවකට සිටි පාලකයන් උත්සාහ දරුවා. මම කැමතියි මේ අවස්ථාවේදී ඒ පිළිබඳව ටිකක් ඒ අතීතයත් මතක් කරන්න.
දුරුක්ෂ, ඔහු ලංකාවට පැමිණුණේ එවකට ශ්‍රී ලංකාවේ තානාපතිව හැටියට කටයුතු කරපු තායිලන්තයේ හිටපු මානේ ලබේසේකර මහත්මිය ඔහුට කියලා තිබුණා ලංකාවට යන්න කිසිම ඔහුට නඩුවක් දාන්නේ නැහැ, ඌර හිරේ යවන්නේ නැහැ කියලා. ඒ විශ්වාසය මත ඔහු ලංකාවට ආවම ඔහු අත්අඩංගුවට ගැනීමට ලංකාවේ කිසිම නීතියක් තිබුණේ නැහැ. මොකද ඔහු ලංකාවේ නීතියක් උල්ලංඝනය කළා තිබුණේ නැහැ. නමුත් ඔහු තමන්ට ඇලිටාලියා ගුවන් සේවෙන් ලැබිච්ච $300,000 මුදල ඉන්ඩුස්වේස් බැංකුවේ තැන්පත් කළාට පස්සේ පොලිසිය කියලා කිව්වා ඔහු මෙවැනි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට ගෙනාවා ඒ පිළිබඳව රේගුවට දන්වන්නේ නැතිව. ඒ නිසා ඔහුව විදේශ විනිමය නීති යටතේ තමයි අත්අඩංගුවට ගත්තේ. අරගෙන අවුරුදු 5කට හිරේ ඇරියේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව එවකට තිබිච්ච 6/5 බලය පාවිච්චි කරලා ජේ.ආර්. ජයවර්ධන නීති සම්පාදනය කර අතීතයට බලපාන ආකාරයට. ඉතින් ඒ ඔහු තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලයා ඔහු වෙනුවෙන්ම නීතියක් රටේ ඇති කරලා අතීතයට බලපාන විදිහට ඒක බලගන්වලා ඔහුව හිරයට නියම කරේ. පස්සේ ඔහු භූමිපුත්‍ර පක්ෂෙන් ඡන්දය ඉල්ලනකොට ඔහු පාවිච්චි කරපු ඡන්ද ලාංඡනය තමයි ගුවන් යානයක්. නමුත් ඒ අවස්ථාවේදී දේශපාලනයට ඔහු උත්සාහ කරාට ගුවන් යානය ඉදිරියට දාලා දේශපාලනයට ආවට ඒක ඔහුට ආසනයක් දිනාගන්න හැකි වුණේ නැහැ.
අපි ඊළඟට අවධානය යොමු කරමු මේ ගෙවිලගියේ පාස්කු ඉරිදා සමස්ත ලෝකයාම නැවත වතාවක් කම්පාවට පත් කරමින් පාකිස්තානයේ පුපුරා ගිය බෝම්බය හා සම්බන්ධව. මේ බෝම්බ පිපිරීමෙන් පුද්ගලයන් 70කට අධික සංඛ්‍යාවක් මිය ගියා, තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. ඇත්තටම මේ බෝම්බ ප්‍රහාරයේ වගකීම තලිබාන් සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් විසින් තමයි බාරගනු ලැබ තිබුණේ. මා කැමැති අමල් දැනගැනට පාකිස්තානයේ දිගින් දිගටම රැල්ලක් විදිහට මේ ආකාරයෙන් සිදුවන මේ බෝම්බ පිපිරීම මාලාව හරහා ත්‍රස්ත කණ්ඩායම් උත්සාහ දරන්නේ මොකක්ද? මේ සිදුවීම හරහා ඔවුන් මොන වගේ අභිප්‍රායක්ද දරලා තියෙන්නේ පාකිස්තානයේ රජය වෙනුවෙන් කියන කාරණාවත් පැහැදිලි කරගන්න.
දිලුක්ෂි, මේ පාකිස්තාන් තලිබාන් කණ්ඩායම ඔවුන්ගේ ප්‍රහාර අපි දකිනවා දැන් උත්සන්න කරලා තියෙනවා හුඟක්. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මෙතන ඔවුන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ ප්‍රහාරයේ ඉලක්කය කරගෙන තියෙන්නේ පාකිස්තානයේ දැනට සිටින සුළු ජාතීන් කොටසක් වෙන ක්‍රිස්තියානි සම්භවයක් තියෙන පුද්ගලයන් ඉලක්ක කරගෙන තමයි මේක මේ ප්‍රහාරය මේ පාස්කු ඉරිදා ඇති කළේ. මේ ප්‍රහාරයෙන් 73ක් මිය ගියයි කියලා දැනට වාර්තා වුණාට ඒකෙන් අතිබහුතරයක් කුඩා ළමුන්, ඒ ඉරිදා නිමවුඩු දවසේ ඒ උත්සවවලට සහභාගි වෙච්ච කුඩා දරුවන් තමයි මේකට ගොදුරු වුණේ. ඉතින් මේක ඒ තලිබාන් වරුන්ගේ අන්‍ය ආගම් වලට තියෙන විරෝධය ප්‍රකාශ කිරීමේ අරමුණ ඇතිව කරපු ප්‍රහාරයක් කියලා තමයි මේ වෙනකොට හඳුන්වලා තියෙන්නේ.
දැන් එතකොට මේ වත්මන් නගමැති නවා ෂෙරීෆ් මහතා බලයට පැමිණෙද්දී දුන්න ඡන්ද පොරොන්දුවක් තමයි පාකිස්තානයෙන් ත්‍රස්තවාදයේ මුලින් පුටා දමන්නට ක්‍රියා කරනවා කියලා. දැන් මේ ඇතිවෙලා තියෙන සිදුවීමත් තලිබාන් සංවිධානයෙන් බෙදී ගිය එක්තරා කොටසක් විශේෂයෙන්ම පංජාබ් ප්‍රාන්තය හා ආසන්නව ක්‍රියාත්මක වෙන. දැන් එතකොට මේක පාකිස්තානයේ දේශපාලනයට කොයි ආකාරයෙන් බලපාවිද?
දිලුක්ෂි, ලොකුම බියක් දැන් ඇති වෙලා තියෙන මේ ප්‍රහාරය ඉලක්ක කරගෙන විශේෂයෙන් පංජාබ් ප්‍රාන්තයේ මෙතෙක් කාලයක් ස්ථාවර භාවයක් තිබිච්ච ප්‍රදේශයක්. ඒ එක්කම පංජාබ් ප්‍රාන්තයේ තමයි නවාස් ෂෙරීෆ් අගමැතිවරයාගේ ප්‍රධාන බල කොටුව හැටියට හඳුන්වන්නට පුළුවන්. ඉතින් එවැනි ප්‍රදේශයක මෙවැනි ත්‍රස්ත ක්‍රියාවක් ඇති වුණෙන් පස්සේ යුද හමුදාවට අනිවාර්යෙන් සිද්ධ වෙන ඔවුන්ගේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් උත්සන්න කරන්න මෙම ප්‍රදේශයේ. එවැනි කටයුත්තකදී අනිවාර්යෙන්ම එදිනෙදා ජනතාවගේ ජන ජීවිතයට කට්ටයම් ඇති වෙන නිසා රජය ඇත්තටම අප්‍රසාදයට ලක්වීමේ අවදානමක් තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී කතා වෙන එක මාතෘකාවක් තමයි සමහර විට මේකෙන් පාකිස්තාන යුද හමුදාව. අපි දන්නවා යුද හමුදාව දේශපාලන බල අධිකාරියට පරිබාහිරව කටයුතු කරන බොහොම ප්‍රබල අංගයක් පාකිස්තාන දේශපාලනේ. දේශපාලන අධිකාරිය කාර්යක්ෂම බව පෙන්වලා යුද හමුදාව නැවතත් ඒ බලය ලබා ගැනීමේ මෙහෙයුමකට යොමු වෙයිද කියන ඒ සැකයක් දැන් මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම නවාස් ෂෙරීෆ් අගමැතිවරයයි යුද හමුදාව අතර තියෙන සම්බන්ධකම දිනපතාම වාගේ පළුදු වෙමින් තියෙන නිසා තමයි මේ අලුත් බියක් ඇති වෙලා තියෙන්නේ. මෙවැනි තලිබාන් වරුන්ගේ කටයුතු නිසා රජයත් යුද හමුදාවත් අතර තියෙන ඇයි හොඳයි පළුදු වෙලා නැවතත් පාකිස්තානයේ අර මීට කලින් කීප අවස්ථාවක තිබුණ විදිහේ හමුදා රජයකට පිවිසෙයි දෝ කියන සැකයක් දැන් ඉස්මතු වෙලා තියෙනවා.
අපිට මේ සතිය වෙද්දි වාර්තා වෙනවා මේ දින කීපයකට කලින් ලිබියාව සම්බන්ධව, ලිබියාවේ පාලන තන්ත්‍රය සම්බන්ධව අලුත් තොරතුරු. ඔබට මතක ඇති ලිබියාවේ හිටපු පාලකයා කර්නල් ගඩාෆි ඇමරිකාව විසින් අතරංගුවට අරගෙන ඔහුගේ පාලනයෙන් රට මුදවා ගැනීම සඳහා දියත් කරපු ඒ ක්‍රියාදාමය, ඊට පස්සේ අන්තර්වාර රජයක් පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහ කළා. ඇමරිකාව මේ කරපු මැදිහත් වීමෙන් පස්සේ ලිබියාවේ දේශපාලනික අස්ථාවරභාවයක් ඇති වුණා කියලා කිව්වා. ඒ අතරතුරේදී ලිබියාවේ අභ්‍යන්තරික වශයෙන් ක්‍රියාත්මක වන යම් ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන දේශපාලනික යම් යම් බලාධිකාරීන් මගින් රට පාලනය කිරීම සඳහා යම් යම් ප්‍රයත්න දරනු ලැබුව මේ වගේ නොයෙකුත් අස්ථාවර තත්වයක් නිර්මාණය වුණා ලිබියාවේ මේ ඇති වුණු තත්වයත් එක්ක. දැන් අපිට වාර්තා නවමල් ඇමරිකාවෙන් අනුග්‍රහය ඇතිව මේ පත්කරන ලද නව පාලන තන්ත්‍රයේ අගමැතිවරයා පැමිණුණා කියලා ලිබියාවට, ලිබියාවේ පාලන කටයුතු බාර ගැනීම සඳහා මොකක්ද වාර්තා වෙන්නේ මේ වෙනකොට අලුත්ම තත්ත්වය?
දිලුක්ෂි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ඇතිව ලිබියාවේ බහුතරයක් සමග එකතු වෙලා අන්තර් පාලනයක් සම්බන්ධ එකඟතාවයකට පහුගිය කාලෙදී ඇති වුණා. ඒ එකඟතාවයේ අනුව ෆයාස් අල් සරාජ් කියන ඒ ව්‍යාපාරිකයා රටේ අන්තර් පාලන අගමැතිවරයා හැටියට නම් කරලා ඔහු පැමිණිය ට්‍රිපලි අගනුවරට තමන්ගේ ධූරයේ වැඩ බාර ගැනීම සඳහා. නමුත් ඔහු ඒ පැමිණෙන අවස්ථාවේදී දැනට ට්‍රිපලි නගරයේ පාලනය කරන ඒ සටන්කාමීන්ගෙන් සමන්විත බලය අල්ලාගත්තු ඒ කොටස් දැන් අවසාන මොහොතේදී අලුතෙන් පත් කරපු මේ අන්තර්පාලන අගමැතිවරයාට විරෝධය පාමින් ඔහුගේ රාජකාරිය කිරීමට දැන් බාධා කරලා තියෙනවා. ඉතින් 2011 ඉඳලා ගඩාෆි ජීවිතක්ෂයට පත්වීමත් සමගම ලිබියාවේ ප්‍රධාන නගර දෙකක් වන ට්‍රිපලි අගනුවරයි, ඒ වගේම බෙංගාසි නුවරයි වෙන වෙනම කණ්ඩායම් දෙකක්, අපි කියන මිලිෂා දෙකක් විසින් පාලනය කරන්න යෙදුණා. ඉතින් මේ අවස්ථාවේ ඒ කණ්ඩායම් එකතු කරලා එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම තුළින් රටේ ඇති කරන්න ගිය ඒ ස්ථාවර දේශපාලන අධිකාරියට දැන් අලුත් විරෝධයක් ඇති වෙලා තමයි මේ අලුතෙන් පත් කරපු අගමැතිවරයාට ඔහුගේ වැඩ බාර ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේකත් අපි බලාපොරොත්තු වුණාට ලිබියාවේ දේශපාලන අර්බුදය විසඳේවි කියලා, ඒක තවත් උත්සන්න වෙන බවක් තමයි දැන් පේන්නට තියෙන්නේ.
සිරියාව පිළිබඳව අවධානය යොමු කරමු. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් බලයෙන් පහ කිරීම සඳහා බටහිර බලවතුන් ක්‍රියා කළ ආකාරය, ඔහු තවදුරටත් බලයේ රඳවා පවත්වා ගැනීම සඳහා රුසියාව කරපු උපකාර පිළිබඳව අපි දිගින් දිගටම මේ සාකච්ඡා වාරය හරහා කතා බහ කළා. ඔබට මතක ඇති මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමකින් බෂාර් අල් අසාද් මහතා වෙනුවට අන්තර්වාර පාලනයක් ඇති කිරීම තුළින් සිරියාවේ ඇති වෙලා තියෙන තත්ත්වයට විසඳුමක් ලබා ගන්නට පුළුවන් වේවි කියන මතයක් ඇති වෙලා තියෙනවා කියලා. අමල්, කොහොමද මෙවැනි මතයක් ඇති වෙන්නේ? මොකද බෂාර් අල් අසාද් ලෝකයේ බලවතුන් විදිහට සැලකෙන රාජ්‍යයන් වලට එපා වුණාට රටේ ජනතාව විසින්ම නැවත වතාවක් පත් කරගත්ත පාලකයෙක්. ඇයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවැනි ව්‍යෝජනාවක් කරලා තියෙන්නේ?
දිලක්ෂි, මෙතන එක්සත් ජාතීන්ගේ සංවිධානය කරපු යෝජනාව තමයි අන්තර්පාලනයක් අවශ්‍යයි. මොකද දැනට සිරියාවේ රජයට විරුද්ධව සටන් කරන ඒ කණ්ඩායමුත් ඇත්තටම පාලන තන්ත්‍රයට ගෙනීමට නම් මේ සියලු දෙනාගේම සමන්විත රජයක් පිහිටන්නට ඕනේ කියන ස්ථාවරය තමයි ඒ වටපිටාව තුළ තමයි මේ යෝජනාව ඇවිල්ලා තියෙන්නේ. නමුත් දැන් බෂාර් අසාද් ප්‍රකාශ කරන්නේ ඔහු ඉවත් කරලා අන්තර්පාලනයකට ඉඩකඩ දෙන්නට සූදානම් නැtei කියලා. ඇත්තටම දැන් ඇමරිකාවත් යම්කිසි ස්ථාවරයක ඉන්නවා බෂාර් අල් අසාද්ගේ සහභාගීත්වෙත් ඇතිව අන්තර්පාලනයක් ඇති කරන්නට බෑ. ඇත්තටම මේ ප්‍රශ්නයට මුල බෂාර් අල් අසාද්, ඒ නිසා ඔහු මේකෙන් ඉවත් විය යුතුයි කියලා. එතකොට මේ අලුත්යෙන් ඇති වෙලා තියෙන කාරණාව තමයි බෂාර් අල් අසාද් බොහොම තදින්ම කියනවා ඔහු නැතුව සිරියාවේ පාලන තන්ත්‍රයක් ඇති කරන්නට බැරියයි කියලා. ඉතින් මේ දැඩි ස්ථාවර දෙක නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ ගත්ත උත්සාහය යම්කිසි විදිහකට රටේ ස්ථාවර බවක් ඇති කරන්නට සියලුම කොටස් එකතු කරලා ඒ ගත්ත ඒ උත්සාහය අසාර්ථක වෙන බවක් තමයි පේන්නේ. ඉතින් මේ වටපිටාව තුළ දැනටමත් රටෙන් මිලියන 4කට අධික පිරිසක් සරණාගතෙන් හැටියට අනිකුත් අසල්වාසී රටවලට ගිහිල්ලා තියෙනවා. මේ විදියට දේශපාලන විසඳුමක් කරා යන්නට හැකියාවක් නැත්නම් තවදුරටත් මේ රටේ තියෙන අර්බුදකාරී තත්ත්වය ඉදිරියට යයි කියන ඒ බිය ඇති වෙලා තියෙනවා.
හොඳයි අමල්, එහෙමනම් අදට අපි ඔබට සමුදෙනවා. අපේ තියෙන කාල වේලාවත් එක්ක බැලුවාම තවදුරටත් කතා බහ කිරීමට අවශ්‍යතාවයක් තිබුණත් කාලය හරස් වෙනවා. අපි ඔබට සමුදෙනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිගේ සතියේදී වඩාත්ම අවධානයට ලක් වෙන කරුණු පිළිබඳව අපිත් එක්ක කතා බහ කළාට. ලබන සතියේ එහෙමනම් සිකුරාදා හමු වෙමු. අයිබෝන් අමල්.
අයිබෝන් දෘක්ෂි.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන, සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.